හෙබ්‍රෙව් වරුන් වෙත යැවූ හසුන. හෙබ්‍රෙව් පළවෙනි පරිච්ඡේදය. දෙවියන් වහන්සේ ආදි යුගවලදී නොඑක් විටද විවිධාකාරයෙන්ද දිවසිවරයන් මගින් අපේ පියවරුන්ට කතා කළ සේක. එහෙත් දැන් මේ අවසාන කාලයේදී උන්වහන්සේ සිය පුත්‍රයාණන් මගින් අපට කතා කළ සේක. උන්වහන්සේ කරන කොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා සියල්ලේ උරුමක්කාරයාණන් කොට උන්වහන්සේ පත් කළ සේක. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ මහිමතාවයේ ප්‍රභාවේද දේවත්වයේ ස්වරූපයද වන සේක් තමන්ගේ ප්‍රබල වචනයෙන් සියල්ල දරන සේක. පාපශෝධනය ඉටු කළ පසු උන්වහන්සේ උත්තම ස්ථානයෙහි මහෝත්තමයාණන්ගේ දකුණත අසුන්ගත් සේක.
මෙසේ දෛව දූතයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් පුත්‍රයාණන් වහන්සේට උරුම වූ බැවින් උන්වහන්සේ ඔවුන්ට වඩා බොහෝසේ උතුම් වන සේක.
මන්ද
ඔබ මාගේ පුත්‍රයාය, මම අද ඔබ ජනිත කෙලෙමි.
ඊ කියාත්
මම ඔහුට පියෙක් වන්නෙමි, ඔහු මට පුත්‍රයෙක් වන්නේය.
කියාත් උන්වහන්සේ දේවදූතයන්ගෙන් කවරෙකුට කවදාවත් නොවදාළ සේක. උන්වහන්සේ තමන්ගේ කුළුඳුල් පුත්‍රයාණන් ලෝකයට නැවත එවන කල
දෙවියන් වහන්සේගේ සියලු දූතයෝ උන්වහන්සේට නමස්කාර කරත්වා.
ඊ වදාරණ සේක. දේවදූතයන් ගැන
උන්වහන්සේ ස්වකීය දූතයන් සුරංගද ස්වකීය සේවකයන් ගිරිජාලාවක්ද කරන සේක.
ඊ වදාරණ සේක. එහෙත් පුත්‍රයාණන් ගැන
දෙවියන් වහන්ස ඔබගේ සිංහාසනේ සදහටම පවත්නේය. ඔබගේ රාජකීය ජයකොන්තය යුක්තියේ සංකේතය වේ. ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රියව අධර්මිෂ්ඨකමට ද්වේෂ කළ සේක. එබැවින් දෙවියන් වහන්සේ ඔබේම දෙවියන් වහන්සේ ප්‍රීතිය නමැති තෛලයෙන් ඔබේ සහකාරයන්ට ඉහලින් ඔබ අභිෂේක කළ සේක.
ඊ වදාරණ සේක. යලිත්
ස්වාමීනි, ආරම්භයේදී ඔබ පොළොවේ අතිවාරම් ලූසේක. ස්වර්ග ලෝක ඔබගේ මැවිලිය, ඒවා පහව යන්නේය. එහෙත් ඔබ පවතින සේක. ඒ සියල්ල වස්ත්‍රමෙන් පරණවන්නේය. ඔබ ඒවා සලුවක් මෙන් අකුලන සේක. වස්ත්‍රමෙන් ඒවා මාරු කරනු ලබයි. එහෙත් ඔබ ඒකාකාරමය. ඔබගේ වයසට සීමාවක් නැතැ.
ඊ වදාරණ සේක. එහෙත්
මා විසින් ඔබේ සතුරන් ඔබට පාපුටුවක් කරනු ලබන තෙක් මාගේ දකුණත අසුන් ගන්නේ.
ඊ උන්වහන්සේ දේවදූතයන්ගෙන් කවරෙකුට කවදා වදාළ සේක්ද? එසේනම් දේවදූතයෝ කවරහුද? ඔවුහු සියල්ලෝම ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝය. හෙබ්‍රෙව් දෙවැනි පරිච්ඡේදය. එබැවින් අප ඇසූ ඉගැන්වීම් වලින් ඈත්ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. මන්ද දේවදූතයන් මගින් ප්‍රකාශ කරන ලද ව්‍යවස්ථාව කෙතරම් දැඩි වීදයත් සියලු වැරදිවලටත් අකීකරුකම් වලටත් සාධාරණ ප්‍රතිවිපාක ලැබුණු බව අපි දනිමු. එසේනම් පළමුවෙන් ස්වාමින් වහන්සේ මගින් ප්‍රකාශ කරන ලද ඒ ඇසුවන් විසින් අපට සහතික කර දෙන ලද මේසා උදාර ගැලවීමක් අප නොසලකා සිටියොත් අපි කෙසේ ගැලවෙමුද? දෙවියන් වහන්සේත් ලකුණු වලින්ද අරුම පුදුම දේවලින්ද විවිධ ප්‍රාතිහාර්ය වලින්ද ස්වකීය කැමැත්ත අනුව සුද්ධාත්මයාණන් වහන්සේගේ වරප්‍රසාද දීමෙන්ද ඊට සාක්ෂි දුන්සේක. අප කතා කරන්නේ පැමිණෙන්නට තිබෙන ලෝකයක් ගැනය. ඒ ලෝකය දෙවියන් වහන්සේ දේවදූතයන්ට යටත් නොකලසේක. එසේ නොව සුද්ධ ලියවිල්ලෙහි යම් තැනක යම් තැනැත්තෙක් මෙසේ සාක්ෂි දරයි.
ඔබ මිනිසා ගැන සිතන්නට තරම් ඔහු කවරෙක්ද? නොහොත් යම් මිනිසකු ගැන සලකන්නට තරම් ඔහු සතු වටනාකම කිමෙක්ද? ඔබ ඔහු ටික කලකට දේවදූතයන්ට වඩා පහත් කළසේක. ඔබ තේජසද ගෞරවයද නැමැති කිරුල ඔහුට පැළඳ වූසේක. ඔබ ඔහුගේ පාදවලට සියල්ලම යටත් කළසේක.
එසේය. උන්වහන්සේ සියල්ල මිනිසාට යටත් කළසේකයි කීමෙන් යටත් නොකළ කිසිවක් තවත් ඉතිරි වී නැති බව ප්‍රකාශ වේ. කෙසේ වෙතත් සියල්ල මිනිසාට යටත් කර තිබෙන බව තවම අපට නොපෙනේ. එහෙත් අපට පෙනෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සියල්ලන් උදෙසා දිවි පුදන පිණිස දේවදූතයන්ට වඩා මදක් පහත් කරනු ලැබූ නමුත් දිවි පිදූ නිසා ගෞරවේ නැමැති කිරුළ පැලඳ සිටින ජේසුස් වහන්සේය. මන්ද බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල ඔවුන්ගේ විමුක්ති දායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතුව තිබිනි. මන්ද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද යන සියල්ලෝම එකම පියාණන් වහන්සේගෙන් වෙති. ඒ කාරණේ නිසා ජේසුස් වහන්සේ ඔවුන්ට සහෝදරයන් යයි කීමට ලැජ්ජා නොවි,
මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. සබමෙද පැසසුම් ගී ගයන්නෙමි.
ඊ වදාරණසේක. නැවතත්
මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
ඊ කියාද යලිත්
මෙන්න මමත් දෙවියන් වහන්සේ මට දුන් දූ දරුවෙක්.
ය කියාද වදාළසේක. එහෙයින් පවුලේ සියලු දරුවන්ට එකම මාංශයත් රුධිරයත් පුද වී ඇතිවාසේම උන්වහන්සේත් එම මිනිස් ස්වභාවයට පංගුකාර වූසේක. එසේ කෙලේ මරණය කෙරෙහි බලය ඇත්තාවන යක්ෂයා මරණය මගින් විනාශකොට දිවි ඇතිතාක් මරණ භයින් වහල්කමට යටත්ව සිටින සියල්ලන් නිදහස් කරන පිණිසය. මන්ද උන්වහන්සේගේ සැලකිල්ලට භාජන වන්නේ දේවදූතයන් නොව ආබ්‍රහම්ගේ පෙළපතෙන් පැවත එන අයය. එබැවින් ජනතාවගේ පව් කමා කිරීමට දෙවියන් වහන්සේගේ සේවයෙහි දයාන්විත විශ්වාසවන්ත උත්තම පූජකයෙකු වන පිණිස හැම අතින්ම සිය සහෝදරයන් හා සමාන වන්නට උන්වහන්සේට යුතුව තිබිනි. උන්වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක් විඳ බැවින් පරීක්ෂා කරනු ලබන්නන්ට සරණ වීමට උන්වහන්සේට පිළිවන. හෙබ්‍රෙව් 3 පරිච්ඡේදය. ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ කිතුනු සහෝදරයනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් හා උත්තම පූජකයාණන්ද වන ජේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න. මෝසෙස් දෙවියන් වහන්සේගේ ගෘහයෙහි විශ්වාසව සිටී සේම ජේසුස් වහන්සේද තමන් පත් කළ තැනන් වහන්සේට විශ්වාසව සිටින සේක. ගෘහයට වඩා ගෘහය තැනූ තැනැත්තාට ගෞරවය ඇත්තේ යම්සේද, එසේම මෝසෙස්ට වඩා ජේසුස් වහන්සේ ගෞරවය ලැබීමට සුදුසුයයි ඒත්තු ගන්නා ලදී. මන්ද සෑම ගෘහයක්ම නිර්මාණය කරන්නෙක් සිටී. එහෙත් සියල්ල නිර්මාණය කරන්නේ දෙවියන් වහන්සේය. සැබවින්ම මෝසෙස් දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂිකරුවෙකු මෙන්ද උන්වහන්සේගේ සේවකයෙකු මෙන්ද මුළු ගෘහයෙහි විශ්වාසීව සිටියේය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ ගෘහය පාලනය කරන පුත්‍රයෙකු මෙන් විශ්වාසීව සිටිසේක. අග දක්වා අපේ උදාර බලාපොරොත්තුවෙහි නිසකව පවතිමු නම් අපි උන්වහන්සේගේ ගෘහවාසී වූ වම්හ. එබැවින් සුද්ධාත්මයානු මෙසේ වදාරණ සේක.
අද නුඹලා උන්වහන්සේගේ හඬට සවන් දෙන්නෙහු නම් පාලුකරයේදී නුඹලා උන්වහන්සේ පරීක්ෂා කළ දවසේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න. එහිදී නුඹලාගේ පියවරු 40 අවුරුද්දක් මාගේ ක්‍රියා දැක දැකත් මා සෝදිසි කිරීමෙන් පරීක්ෂා කළහ. එබැවින් මම ඒ පරම්පරාවට උදහස් වී ඔහු නිතරම සිතින් මුලා විති. මාගේ මාර්ගද ඔහු තේරුම් නොගත්හ. ඔහු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝයයි මාගේ උදහසින් දිවුලමියයි කීවෙමි.
එබැවින් සහෝදරේනි, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතුවන ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු ඔබ අතර නොසිටින හැටියට බලා ගන්න. ඔබගෙන් කිසිවෙකු පාප මායාවෙන් දැඩි නොවන පිණිස අද දවස යයි කිව හැකි කාල සීමාව තුළ දවසින් දවස එකිනෙකාට අවවාද කරන්න. මන්ද මුලදී අප තුළ වූ විශ්වාසය අග දක්වා අපි තරයේ පවත්වා ගනිමු නම් අපි ක්‍රිස්තුන් වහන්සේගේ උරුමක්කාරයෝ වම්හ. සුද්ධ ලියවිල්ල මෙසේ කියයි.
අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්න උනාම් කැරලි ගැසූ දවසේදී මෙන් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න.
දේව හඬ අසා ඉන්පසු කැරලි ගැසූ කවරහුද? ඔව්හු මෝසෙස්ගේ මග පෙන්වීම ඇතිව මිසරයෙන් නික්ම ආ සියල්ලෝ නොවෙද්ද? උන්වහන්සේ 40 අවුරුද්දක්ම උදහස්ව සිටියේ කවුරුන් සමගද? පව්කොට කාන්තාරේ මල අය සමග නොවේද? තමන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝ යයි උන්වහන්සේ දිවුරා කීවේ කවුරුන් ගැනද? අකීකරු වූවන් ගැන නොවේද? එබැවින් ඔවුන්ගේ අවිශ්වාසය නිසා ඔවුන්ට ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට නොපුළුවන් වූ බව අපට පෙනේ. හෙබ්‍රූ 4 පරිච්ඡේදය. එබැවින් දෙවියන් වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වීමේ පොරොන්දුව තවමත් තිබියදී ඔබගෙන් යමෙකුට ඊට ඇතුළු වන්නට බැරි වේදෝයි කියා අපට බියක් ඇත. මන්ද ඔවුන්ට මෙන් අපටත් සුභ අසුන දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින් ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නොවීය. සුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත.
මාගේ උදහසින් දිවුල ලෙස ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝය.
එසේ වුවද අදහාගත් අපි ඒ විශ්‍රාමයට ඇතුළු වෙමු. සැබවින්ම ලෝකයේ මැවීමේ සිට දෙවියන් වහන්සේගේ වැඩ නිම වී තිබුණේය. උන්වහන්සේ එක් තැනක සත්වන දවස ගැන කතා කොට,
දෙවියන් වහන්සේ තමන් සීලු කටයුතු වලින් සත්වන දවසේදී නිවඩු ගත්සේක.
ඊ කියා තිබේ. නැවත මේ පාඨයේහිත්,
ඔව්හු මාගේ විශ්‍රාමයට ඇතුළු නොවන්නෝය.
ඊ කියා ඇත. එබැවින් සමහරුන් ඊට ඇතුළු විය යුතු බැවින්ද, ඒ සුභ අස්න පළමු කොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුළු නොවූ බැවින්ද, උන්වහන්සේ බොහෝ කලකට පසු දාවිත් මගින් ඉහත කී ලෙස කතා කරවමින්,
අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්න වුනම් නුඹලාගේ සිත් දැඩි කර නොගන්න
යන පාඨයේහි අද කියා එක්තරා දවසක් නියම කරන සේක. මන්ද ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම් ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන්වහන්සේ කතා කරන්නේ නැත. එබැවින් දෙවියන් වහන්සේගේ සෙනගට සබත් නිවාඩුවක් ඉතිරිව ඇත. දෙවියන් වහන්සේ සිය කටයුතු වලින් නිවාඩු ගත්තාක් මෙන් උන්වහන්සේගේ විශ්‍රාමයට ඇතුළු වූ තැනැත්තාද සිය කටයුතු වලින් නිවාඩු ගන්නේය. එබැවින් අපි ඔවුන් මෙන් අකීකරු වී නොවැටෙන පිණිස ඒ විශ්‍රාමයට ඇතුළු වන්නට උත්සාහ කරමු. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානය, ක්‍රියාශීලීය, දෙමුවහත් කඩුවකටත් වඩා තියුණුය. ආත්මය ප්‍රාණවායුවෙන්ද සන්ධි ඇට මිදුළු වලින්ද වෙන් කරන තරම් විනිවිද යන්නේය. සිතේ සිතුවිලිද අරමුණුද විමසන්නේය. උන්වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේම නැත. උන්වහන්සේගේ ඇස් ඉදිරියේහි සියල්ල වැස්මක් නැතිව විවෘතව තිබේ. අප ගණන් දිය යුත්තේ උන්වහන්සේටය. එබැවින් අහස් මණ්ඩල ඉක්මවා ගිය දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් නම් ශ්‍රේෂ්ඨ උත්තම පූජකයෙකු අපට සිටින නිසා අපේ ඇදහිල්ලෙහි නොසෙල්වී පවතිමු. මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව, හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. එබැවින් අපේ ඕනෑ එපාකම් වලදී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැතිව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු. හෙබ්‍රූ 5 පරිච්ඡේදය. හැම නායක පූජකයෙක්ම දෙවියන් වහන්සේ ඉදිරියේහි පඬුරුත් පාප පූජාත් ඔප්පු කරන පිණිසද, මිනිසුන්ට සේවය කරන පිණිසද මිනිසුන් අතරින් තෝරාපත් කරනු ලබයි. ඔහුත් දුර්වලකම් වලට භාජන වී සිටින බැවින් අනුවණයන්ද මුලා වෙන්නන්ද ගැන ඉවසිල්ලෙන් ක්‍රියා කිරීමට ඔහුට පිළිවන. ඒ දුර්වලකම් නිසා සෙනඟ උදෙසා මෙන්ම තමා උදෙසාත් ඔහු විසින් පාප පූජා ඔප්පු කරනු ලැබීම අවශ්‍යව ඇත. තවද ආරුන් මෙන් දෙවියන් වහන්සේ විසින් කැඳවන ලද අය මිස අන් කිසිවෙක් ඒ නිලය තමාටම පවරා නොගන්නේය. එසේම ක්‍රිස්තුන් වහන්සේත් නායක පූජකයෙකු වීමේ ගෞරවය තමන් වහන්සේම පවරා නොගත්සේක. එහෙත්
ඔබ මාගේ පුත්‍රයාය, අද මම ඔබ ජනිත කළෙමි.
ඊ උන්වහන්සේට කී තැනන් වහන්සේම ඒ ගෞරවය පැවරුසේක. එලෙසම වෙන තැනක
ඔබ මෙල්කිසදෙක් පූජක පරපුරාණුව සදහටම පූජකයෙක් වන්නේය.
ඊ ඒ තැනන් වහන්සේ වදාරණ සේක. ක්‍රිස්තුන් වහන්සේ මිනිසත් බවගෙන සිටියදී තමන් මරණයෙන් ගලවන්නට පිළිවන් වූ තැනන් වහන්සේට බලවත් හැඳීමෙනුත් කඳුළු සැලීමෙනුත් යාඥාද කන්නලව්ද ඔප්පු කළ සේක. උන්වහන්සේගේ දේව ගරුබිය නිසා දෙවියන් වහන්සේ එයට සමන් දුන් සේක. උන්වහන්සේ පුත්‍රයන්න් වූ නමුත් තමන්ගේ දුක් විඳීමෙන් කීකරුකම ඉගෙනගත් සේක. මෙසේ උන්වහන්සේ සම්පූර්ණත්වය ලැබ තමන් වහන්සේට කීකරුවන සියල්ලන්ගේ සදාතන විමුක්තිදායකයානු වූ සේක. තවද මෙල්කිසදෙක් පූජක පරපුරාණුව උත්තම පූජක නාමයද දෙවියන් වහන්සේගෙන් ලත්සේක. මේ ගැන බොහෝ දේ කීමට ඇතත් ඔබේ තේරුම් ගැනීමේ ශක්තිය මඳ බැවින් ඒවා පහදා දීම දුෂ්කර කරුණකි. ඔබ ගුරුවරුන් විය යුතු කාලය දැන් පැමිණ ඇතත් දේව පණිවුඩය අයන්නේ පටන් යමකු විසින් ඔබට ඉගැන්විය යුතුව තිබේ. ඉන් අදහස් කරන්නේ ඔබට දැඩි ආහාර නොව කිරි දිය යුතු බවය. කිරි බීමෙන් ජීවත් වන්නා ලදරුවෙකු බැවින් ඔහුට හරි වැරදි පිළිබඳ හැඟීමක් නැත. එහෙත් දැඩි ආහාර අවශ්‍ය වන්නේ හොඳ නරක විමසා බැලීමට අත්දැකීමෙන් තියුණු වූ ඉඳුරන් ඇති මුහුකුරාගිය පුද්ගලයන්ටය. හෙබ්‍රව් 6 පරිච්ඡේදය. එබැවින් කිතුනු දහමෙහි හෝඩිය පසක තබමු. නිෂ්ඵල ක්‍රියාවලින් හැරීමද, දෙවියන් වහන්සේ කෙරේ ඇදහීමද, බෞතිස්ම ස්නාපනයේද, හස්තාලේපනයේද, මළවුන්ගේ උත්ථානයේද, සදාතන විනිශ්චයද යන මේවා පිළිබඳ ඉගැන්වීම් ගැන නැවත වෙහෙසීමට උවමනාවක් නැත. ඒ වෙනුවට පරිණත ධර්මය කරා ඉදිරියට යමු. දෙවියන් වහන්සේ කැමැතිසේක් නම් අපි එසේ කරමු. වරක් දහම් එළියෙන් පැහැදීම ලැබුවන් වැටී ගිය විට ඔවුන් නැවත මනස්ථාපනයට පැමිණවීම කළ නොහැකිය. ඔවුහු ස්වර්ගීය දීමනාව රසස්වාදනය කර සුද්ධාත්මයානන් සමග පංගුකාරයෝ වූහ. දේව වචනය යහපත් බවද එන්නට තිබෙන යුගයේ බලවේගයන්ද ඔවුහු අත්දැකීමෙන් දැනගත්හ. ඔවුන් නැවත වැටී ගියොත් නැවත පාපයෙන් හරවා ගැනීමට නුපුළුවන මන්ද ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයානන් නැවතත් කුරුසියෙහි ඇනගසා උන්වහන්සේට ප්‍රසිද්ධියේ නින්දා කරති. වරින් වර වහින වැහි වතුර උරා ගනිමින් ගොවීන්ට සරු අස්වැන්නක් දෙන පොළොවට දෙවියන් වහන්සේගෙන් ආශිර්වාද ලැබේ. එහෙත් ඒ පොළොව කටුගස්ද ගොකටුද දරයි නම් ඉන් වැදගැම්මක් නැත. ශාපය ඒ පිට පැමිණෙයි. දැවී යාමෙන් ඒ අවසන් වේ. එහෙත් ප්‍රේමවන්තේනි, අප මෙසේ කතා කළත් ගැලවීම ගෙන දෙන වඩා යහපත් දේ ඔබට ඇති බව අපි නිසැකවම විශ්වාස කරමු. මන්ද ඔබගේ සේවයද ඔබ සදහැවතුන්ට කළා වූ කරන්නා වූ උපස්ථානයෙන් දෙවියන් වහන්සේගේ නාමයට පෙන් වූ ප්‍රේමයද අමතක කිරීමට තරම් උන්වහන්සේ අසාධාරණ නොවනසේක. එහෙත් ඔබ එකිනෙකා අග දක්වාම බලාපොරොත්තු මුදුන් පත්වන තෙක් එම උද්‍යෝගය පෙන්වනවාට අපි ආශාවෙමු. තවද ඔබ අලස නොවී ඇදහීමෙන් හා ශාන්තියෙන් හා යුතුව පොරොන්දු උරුම කරගන්නන් අනුගමනය කිරීම අපේ ආශාවය. මෙසේ දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රතිඥා දුන් කල දිවුරුම් දීම සඳහා තමන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් නැති බැවින් තමන්ගේම නාමයෙන් දිවුරමින්
සැබවින්ම නුඹට අතිශයින් ආශිර්වාද කරන්නෙමි. නුඹේ දරු පරම්පරා බොහෝ වැඩි කරන්නෙමි.
ජී වදාළසේක. එසේ ඔහු ඉවසිල්ලෙන් සිට ඒ පොරොන්දුව ලබා ගත්තේය. සැබවින්ම මනුෂ්‍යයෝ තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙකුගේ නාමයෙන් දිවුරති. ඔවුන්ගේ සියලු වාද විවාද නිමාවකට ගෙනෙන්නේ දිවුරා දෙන සහතිකයකිනි. එමෙන්ම දෙවියන් වහන්සේ පොරොන්දුව උරුම කරගන්නන්ට තමන් වහන්සේගේ අරමුණ වෙනස් නොවන බව පැහැදිලි ලෙස පෙන්වන පිණිස දිවුරුමකින් එය සහතික කළසේක. මෙසේ දෙවියන් වහන්සේ විසින් බොරු කළ නොහැකි, වෙනස් කළ නොහැකි පොරොන්දුවද දිවිරීමද යන කරුණු දෙකක් ඇත. ඒ නිසා අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අත්කර ගැනීමට ආරක්ෂාව සොයා පැමිණි අපට මහත් ධෛර්යයක් ලැබී ඇත. අප සතු මේ බලාපොරොත්තුව අපට නැංගුරමක් වැනිය. එය සුරක්ෂිතය, ස්ථීරය. එය වනාහි දේව මාලිගාවේ තිරයෙන් ඇතුළට සුද්ධ ස්ථානයට අප පමුණුවන බලාපොරොත්තුවය. ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙල අනුව සදහටම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසිසේක. හෙබ්‍රව් 7 පරිච්ඡේදය. මේ මෙල්කිසදෙක් තෙමේ සාලිම්හි රජද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක්ද විය. ආබ්‍රහම් රජවරුන් පලවා හැර පෙරලා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශිර්වාද කළේය. ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේය. පළමුව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය ධර්මරාජ යනුයි. දෙවනුව ඔහු සාලිම්හි රජ වූ බැවින් ඔහුගේ නාමයේ අර්ථය සාමරාජ යනුද විය. තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමානය. ඔහු සදහටම පූජකයෙක්ව සිටී. මෙසේ මොහු කොතරම් ශ්‍රේෂ්ඨ දැයි කල්පනා කරන්න. ආදිපිතෘවර ආබ්‍රහම් පවා තමා පැහැරගත් දෙයින් දසයෙන් කොටස ඔහුට දුන්නේය. ලිවිගේ පුත්‍රයන් අතරින් පූජක පදවිය ලබන්නෝ ව්‍යවස්ථාව අනුව ජනතාවගෙන්, එනම් ආබ්‍රහම්ගෙන් පැවත එන සිය සොහුරන්ගෙන් පවා දසයෙන් කොටස ගන්නට බලය ලැබ සිටිති. එහෙත් ඔවුන්ගේ බෙලපතට ඇතුළත් නොවූ මේ තැනැත්තා දසයෙන් කොටස ආබ්‍රහම්ගෙන් ලබාගෙන පොරොන්දු හිමි වූ ඔහුට ආශිර්වාද කළේය. ආශිර්වාද කරන්නේ උසස් අය විසින් පහත් අයට බව වාද රහිතය. එක අතකින් දසයෙන් කොටස ලබන පූජකයෝ මිය යන්නෝ වෙති. අනෙක් අතින් දසයෙන් කොටස ලැබූ මෙල්කිසදෙක් ජීවමානව සිටින බවට සහතිකයක් ලද්දෙකි. ඇරත් දසයෙන් කොටස ලැබූ ලෙවි පවා ආබ්‍රහම් හේතුකටගෙන දසයෙන් කොටස ගෙවූ බව කිව හැකිය. මන්ද මෙල්කිසදෙක් ආබ්‍රහම්ට හමු වූ විට ලෙවි තම පියාගේ පරම්පරාවෙන් උපත ලැබීමට සිටියේය. ඊශ්‍රායෙල් සෙනගට ව්‍යවස්ථාව දෙන ලද්දේ ලෙවිගේ පූජකත්වය පදනම් කොටගෙනය. ඒ පූජකත්වයේ අදහස සම්පූර්ණ වී නම් ආරොන්ගේ පූජක පිළිවෙල අනුව නොවූ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙල අනුව වෙන පූජකයෙකුගේ පහළවීම අවශ්‍ය වූයේ කෙසේද? මන්ද පූජකත්වය වෙනස් වුවහොත් ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමය. එසේය. යමෙකු ගැන මේ දේ කියන ලද්දේද ඒ තැනන් වහන්සේ වෙන ගෝත්‍රයකට අයිති වූසේක. ඒ ගෝත්‍රයෙන් කිසිවෙක් පූජාසනය ළඟ සේවය නොකළේය. මන්ද අපගේ ස්වාමින් වහන්සේ ජුදා ගෝත්‍රයෙන් පහළ වූ බව ඉතා පැහැදිලිය. පූජකයන් ගැන කතා කිරීමේදී මෝසෙස් ඒ ගෝත්‍රය ගැන කිසිවක් කීවේ නැත. මෙල්කිසදෙක්ට සමාන අන් පූජකයෙකු පැමිණි නිසා මේ කරුණ වඩාත් පැහැදිලිය. උන්වහන්සේ පූජකයෙකු වූයේ මනුෂ්‍ය නීති රීති අනුව නොව අමරණීය ජීවිතයක බල මහිමය අනුවය. මන්ද
ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙල අනුව සදහටම පූජකයෙක් වන්සේක.
යී උන්වහන්සේ ගැන සාක්ෂි දී තිබේ. පළමු තිබුණු ව්‍යවස්ථාවේ දුර්වලත්වයත් නිෂ්ඵලකමත් නිසා එය අවලංගු වී ඇත. මන්ද ව්‍යවස්ථාව මගින් කිසිවක් සම්පූර්ණ නොවීය. එහෙත් දැන් වඩා අගනා බලාපොරොත්තුවක් උදා වී ඇත. ඒ බලාපොරොත්තුව මගින් අපි දෙවියන් වහන්සේ වෙත ළඟාවෙමු. තවද දිවුරුම් දීමක්ද ඇත. ලෙවීය පූජකයන් පත්කිරීමේදී දිවුරුම් දීමක් නොවීය. එහෙත් උන්වහන්සේ පූජකයෙකු වූයේ දිවුරුම් දීමක් ඇතිවය. ඒ බව ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත.
ඔබ සදහටම පූජකයෙකයි සමිදානන් වහන්සේ දිවුරුම් දුන්සේක. ඒ දිවුරුම උන්වහන්සේ නිෂ්ප්‍රභ නොකරනසේක.
මෙසේ ජේසුස් වහන්සේ වඩා උතුම් ගිවිසුමක අපකාරයනන්ද වී සිටින සේක. තවද මරණය හේතු කොටගෙන පූජක පදවියෙහි පවතින්නට පූජකවරුන්ට නොහැකි වූ බැවින් පූජක සංඛ්‍යාව විශාල විය. එහෙත් ජේසුස් වහන්සේ සදහටම පවතින හේයින් උන්වහන්සේගේ පූජක ධූරය අන් කෙනෙකුට පැවරිය නොහැකිය. එබැවින් උන්වහන්සේ මගින් දෙවියන් වහන්සේ වෙතට ළඟාවන්නන් සදහටම ගලවන්නට උන්වහන්සේට පිළිවන. මන්ද ඔවුන් උදෙසා මැදහත් වීමට උන්වහන්සේ සදහටම ජීවත් වන බැවිනි. අපට යෝග්‍ය වන්නේත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල පෞකාරයන්ගෙන් වෙන් වූ අහස් මණ්ඩල ඉක්මවා වැජබෙන උත්තම පූජකයෙක්මය. අන් උත්තම පූජකයන් මෙන් පළමු කොට තමන්ගේම පව් උදෙසාත්, දෙවෙනුව ජනතාවගේ පව් උදෙසාත් දිනපතා පූජා ඔප්පු කිරීමට උන්වහන්සේට උවමනාවක් නැත. මන්ද උන්වහන්සේ තමන්ම එකම වරක් පූජා වීමෙන් ඒ උවමනාව ඉටු කළසේක. දුර්වලකම් ඇති මිනිසයෝ උත්තම පූජකයන් කොට ව්‍යවස්ථාවෙන් පත් කරනු ලැබෙත්. එහෙත් ව්‍යවස්ථාවෙන් පසුව පැමිණි දිවුරුමේ වචනයෙන් සදාටම සම්පූර්ණව සිටින පුත්‍රයානෝ පත් කරනු ලැබූහ. හෙබ්‍රු 8 පරිච්ඡේදය. අප කියන ප්‍රධාන දේ නම් එවැනි උත්තම පූජකයෙකු අපට සිටින බවය. උන්වහන්සේ ස්වර්ගවල මහෝත්තමයන්ගේ සිංහාසනයේ දකුණත අසුන්ගෙන මනුෂ්‍යා විසින් නොව ස්වාමින් වහන්සේ විසින් සාදන ලද සුද්ධ ස්ථානය වන සැබෑ මණ්ඩපයේ සේවය කරන සේක. සියලු නායක පූජකයෝ පඬුරු හා පූජා ඔප්පු කරන පිණිස පත් කරනු ලබන්නාහ. එහෙයින් පූජා ඔප්පු කිරීමට මේ නායක පූජකයාටත් යම් කිසිවක් තිබිය යුතුය. උන්වහන්සේ තවමත් මිහිපිට සිටින සේක් නම් උන්වහන්සේට කිසිසේත් පූජකයෙකු විය නොහැකිය. මන්ද ව්‍යවස්ථා අනුව පඬුරු ඔප්පු කරන පූජකයන් සිටින බැවිනි. මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල
කන්දේදී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලා ගනින්නේ.
ඊ දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක්ව තිබෙන දේවලට සේවය කරති. එහෙත් දැන් උන්වහන්සේ වඩා උතුම් පොරොන්දු පිට පිහිටුවන ලද වඩා විශිෂ්ට ගිවිසුමක මෙදහත්කාරයන්ව සිටින සේම උන්වහන්සේ වඩා උතුම් සේවක ධූරයක් ලැබූ සේක. පළමු වන ගිවිසුම නිදොස්ව තිබුණා නම් දෙවන ගිවිසුමක් සෙවීම අවශ්‍ය නොවේ. එහෙත් දෙවියන් වහන්සේ ඔවුන්ට දොස් නගමින් මෙසේ වදාරන සේක.
බලන්න, මා ඊශ්‍රායෙල් වංශය හා යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දිනයක් පැමිණෙන්නේය. එය මිසර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙනෙන පිණිස මා ඔවුන් අතින් අල්ලාගත් දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම මෙන් නොවේ. මන්ද ඔවුහු මාගේ ගිවිසුමෙහි නොපැවතුනාහ. මමද ඔවුන් නොසලකා හැරියමි. ඒ දවස්වලට පසු මා විසින් ඊශ්‍රායෙල් වංශය සමග කරන ගිවිසුම නම් මාගේ ව්‍යවස්ථාව ඔවුන්ගේ මනසෙහි සටහන් කර ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුහුද මාගේ සෙනග වන්නෝය. ස්වාමීන් වහන්සේ දැනගන්න කියා එකිනෙකා තමාගේ පුරවැසියාටත් සහෝදරයාටත් නුගන්වන්නේය. මන්ද ඔවුන් අතර ලොකු කුඩා සියල්ලෝම මා දැනගන්නෝය. මම ඔවුන්ගේ අදමිටුකම් දයාවෙන් නිවසමි. ඔවුන්ගේ පෞද තවත් සිහිනු කරන්නෙමි.
අලුත් ගිවිසුම යයි කීමෙන් පළමුවැනි ගිවිසුම පරණ වූවක් කළ සේක. පරණ වෙමින් දිරා යන දෙය අතුරුදහන් වීමට ළඟය. හෙබ්‍රූ නමෝන පරිච්ඡේදය. සැබවින්ම පළමුවන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධිවිධානද භෞමික සුද්ධස්ථානයක්ද තිබුණේය. එතැන මණ්ඩපයක් ඉදිකරන ලදී. එහි පළමුවන කොටසෙහි පහන් රුකද, මේසේද, පිදුම් රොටිද තිබුණේය. එය සුද්ධස්ථානය නම් විය. දෙවන තිරය පිටුපස අති සුද්ධස්ථානයයි නම් ලත් මණ්ඩපය තිබිණි. එහි රන්මුවා ධූම පූජාසනේද සහ මුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුවද තිබුණේය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුනද, ආරුන්ගේ දලුලෑ සැරටියද ගිවිසුමේ ශිලා ලේඛනයද විය. ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත. මේ දේවල් මෙසේ පිළියල කොට තිබියදී පූජකයෝ සිය පුද පූජා ඉටු කිරීමට පළමුවන මණ්ඩපයට ඇතුළු වෙති. එහෙත් දෙවන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත් සෙනගගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි. ඒ පළමුවන මණ්ඩපයේ තිබෙන තුරු සුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් සුද්ධාත්මයාණන් වහන්සේ පැහැදිලිව පෙන්වන සේක. මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නාහට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි. මේවා කෑම බීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත් පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණය. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනටම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණ සිටින සේක. උන්වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ මිනිස් අතින් නොසෑදූ, එනම් මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපයේ පූජකයානෝය. උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව තමන්ගේම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදාටම එකවරක් සුද්ධස්ථානයට ඇතුළු වූසේක. මන්ද වත් පිළිවෙත් අනුව අපවිත්‍රයයි සලකන අය මත එළුවන්ගේත් ගොනුන්ගේත් ලේද එළ වැස්සියකගේ අලුද ඉසීමෙන් ඔවුහු පාරිශුද්ධිය ලබන්නාහුය. එසේනම් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම සදාතන ආත්මයාණන් මගින් තමන්ම කැලලක් නැතිව දෙවියන් වහන්සේට පූජා වූ ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරන කොටගෙන ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේද? මේ කාරණය නිසා කැඳවනු ලැබුවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාර්යානු වනසේක. එසේ වන්නේ පළමුවන ගිවිසුමේ කාලයේදී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි. අන්තිම කැමැති පත්‍රයක් වළංගු වීමට නම් එහි අත්සන් කළ තැනැත්තා මල බව ඔප්පු කළ යුතුය. එවැනි ගිවිසුමක් ස්ථිර වන්නේ මරණයෙන් පසුවය. ගිවිසුම කළ තැනැත්තා ජීවත්ව සිටින තුරු එය කොහෙත්ම වළංගු නැත. පළමුවන ගිවිසුම වුවද ලේ නැතිව පිහිටුවනු නොලැබුවේ ඒ නිසාය. මන්ද මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියා දුන් පසු වස්සන්ගේත් එළුවන්ගේත් ලේ සමග වතුරද රතු ලොම්ද හිසොබ්දගෙන
මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ කිවිසුමේ ලේය.
ඊ කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේය. එසේම ඔහු මණ්ඩපයටත් සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේය. ව්‍යවස්ථාව අනුව සියලු දෙයම ලේයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකිය. ලේ වැගිරීමක් නැතිව පව් කමාවක් නැත. එබැවින් ස්වර්ගීක දේවල සටහන් පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම් ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතුය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අභිමුවේහි දැන් පෙනී සිටින පිණිස නියම සුද්ධස්ථානයේ සංකේතය ලෙස අතින් සැදූ සුද්ධස්ථානයකට නොව ස්වර්ගයටම ඇතුළු වූසේක. නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා සුද්ධස්ථානයට ඇතුළු වන්නාක් මෙන් උන්වහන්සේ නැවත නැවතත් තමන්ම ඔප්පු කරන පිණිස ඇතුළු නොවූසේක. එසේ නොවූයේ නම් ලෝකයේ මැවීමේ පටන් නොඑක් වර උන්වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන්වහන්සේ තමන්ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේදී සදාටම එකවරක් ප්‍රකාශ වූසේක. තවද එකවරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් ඇත. එසේම බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එකම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවිපිදූසේක. තවද පාපය දුරු කරන පිණිස නොව උන්වහන්සේගේ ආගමනයේ බලා සිටින්නන්ට ගැලවීම දෙන පිණිස උන්වහන්සේ දෙවන වර ප්‍රකාශ වනසේක. හෙබ්‍රු 10 පරිච්ඡේදය. ව්‍යවස්ථාව වනාහි මතු පැමිණෙන යහපත් දේවල ඡායාවක් මිස එහි නියම රූපයම නොවේ. ඔවුන් වසරක් පාසා නැවත නැවත ඔප්පු කරන එම පූජාවලින් පුද පූජා කරන්නන් පරිපූර්ණ කිරීමට කවදාවත් ව්‍යවස්ථාවට නොහැකිය. එසේ කළ හැකිනම් පුද පූජා කරන්නන් වරක් පවිත්‍ර කරනු ලැබූ නිසා තවත් ඔවුන්ට පාප හැඟීමක් නැති බැවින් ඒ පූජා ඔප්පු කිරීම නවතින්නේය. එහෙත් ඒ යාගවලින් සිදුවන්නේ අවුරුදු පතා මිනිසුන්ට ඔවුන්ගේ පව් සිහි කර දීමකි. ගොනුන්ගේත් එළුවන්ගේත් ලේන් පව් පහ කර දැමීමක් සිදු නොවේ. එහෙයින් ක්‍රිස්තුන් වහන්සේ ලෝකයට වඩින කල දෙවියන් වහන්සේට මෙසේ වදාළසේක.
ඔබට පුද පඳුරු රිසි නැත. එහෙත් ඔබ මට සිරුරක් සූදානම් කළසේක. දවන පූජා හා පාප පූජා කිසිත් ඔබ සිත් නොගනි. එසේ හේයින් දෙවිඳුනි, පොත්වලුමේ මාගෙන ලියා ඇතිසේ ඔබ රිසි දේ කරනුවස් මෙන්න මම ඇවිත් සිටිමි.
ව්‍යවස්ථාව අනුව ඔප්පු කරන පුද පඬුරු වලටත් දවන පූජා වලටත් පාප පූජා වලටත් ඔබ කැමැති වන්නේවත් සතුටු වන්නේවත් නැතැයි ඉහත කියා
මෙන්න ඔබගේ කැමැත්ත කරන්නට මම පැමිණ සිටිමි.
ඊ උන්වහන්සේ දෙවනුව වදාළසේක. උන්වහන්සේ දෙවැන්න පිහිටුවන පිණිස පළමුවැන්න අවලංගු කරනසේක. ඒ කැමැත්ත පරිදි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය සදාටම එකවරක් පූජා කිරීමෙන් අපි පාරිශුද්ධිය ලැබ සිටිමු. තවද හැම පූජකයෙක්ම සිටගෙන දවස් පතා තේවා ඉටු කරමින් කිසි කලෙකත් පව් නසාලීමට නොහැකි වූ එම පූජාවන් බොහෝ වර ඔප්පු කරයි. එහෙත් උන්වහන්සේ පව් උදෙසා සදාටම එකම පූජාවක් ඔප්පු කොට දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන්ගත් සේක. එහි උන්වහන්සේ සිය සතුරන් තම පාපුටුව කරනු ලබන තුරු බලා සිටින සේක. මන්ද උන්වහන්සේ පවිත්‍ර කරනු ලබන්නන් එකම පූජාවකින් පරිපූර්ණත්වයට ගෙනා සේක. සුද්ධාත්මයාණන් වහන්සේත් අපට සාක්ෂි දෙමින්
ඒ දවස්වලින් පසු මා ඔවුන් සමග කරන ගිවිසුම නම් මාගේ විවස්ථා ඔවුන්ගේ සිතුවල තබා ඒවා ඔවුන්ගේ මනසෙහි ලියන්නෙමි. ස්වාමීන් වහන්සේ වදාරණසේක.
ඊ කී පසු යලිත්
ඔවුන්ගේ පාප සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමි.
ඊ කියනසේක. කමාව ඇති තැන පාප පූජා ඔප්පු කිරීමක් තවත් නැත. එබැවින් සහෝදරවරුනි, උන්වහන්සේගේ දිවිපිදීම හේතු කොටගෙන සුද්ධස්ථානයට ඇතුළු වීමට අපට නිදහස තිබේ. උන්වහන්සේ ස්වකීය ශරීරය නැමැති තිරය මැදින් අප උදෙසා අලුත් ජීවමාන මාර්ගයක් විවෘත කර දුන්සේක. තවද දෙවියන් වහන්සේගේ ගෘහවාසීන් කෙරෙහි උතුම් පූජකයෙක්ද අපට සිටි. එබැවින් අපි නපුරු හෘදය සාක්ෂියකින් පවිත්‍ර කරනු ලැබූ සිද්ද පිරිසිදු වතුරෙන් දෝහණය කළ ශරීරද ඇතිව අවංක සිතක් හා ඒකාන්ත ඇදහිීමේ සහතිකයද ඇතිව දෙවියන් වහන්සේ වෙත ළඟා වෙමු.
පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාසවන්ත බැවින් අප පිළිගත් බලාපොරොත්තු වෙහි නොසෙල්වී ස්ථීරව පිහිටා සිටිමු.
තවද ප්‍රේමයට හා යහපත් ක්‍රියාවලට අන්‍යයන් පොළඹවන පිණිස එකිනෙකා ගැන සලකමු. ඇතැම් අය කරන ලෙස අපේම රැස්වීම් වලින් ඈත්ව නොසිට ස්වාමින් වහන්සේගේ දිනය ලංවන බව ඔබට පෙනෙන බැවින් වැඩි වැඩියෙන් එකිනෙකාට ධෛර්යය දෙමු. සත්‍ය අවබෝධ වූ පසු අපි දැන දැනම පව් කරමු නම් පව් දුරලන පූජාවක් අපට තවත් නැත. අපට ඇත්තේ විනිශ්චය ගැනත් විරුද්ධවාදීන් දවාලන උදහස් ගින්න ගැනත් බියෙන් බලා සිටීම පමණකි. මෝසෙස්ගේ ව්‍යවස්ථාව නොතකා හරින අය දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සාක්ෂිපිට අනුකම්පාවක් නැතිව මරණයට පත්වනු ඇත. එසේ නම් දේව පුත්‍රයාණන් පයින් පාගා දමන තමාට විශුද්ධිය දුන් ගිවිසුම් ලේ අශුද්ධ දෙයක් කොට සිතන වරප්‍රසාදේ ආත්මයාණන් වහන්සේට අපහාස කරන අපි ඊටත් වඩා තද දඬුවමකට සුදුස්සු නොවේමුද? මන්ද
පලි ගැනීම මා සතුය, විපාක දෙන්නේ මමයයි.
ඊද
ස්වාමීන් වහන්සේ තමන්ගේ සෙනඟ විනිශ්චය කරන සේක.
ඊද වදාළ තැනන් වහන්සේ අපි දනිමු. ජීවමාන දෙවියන් වහන්සේගේ අත්වලට අසුවීම භයංකර දෙයකි. ඔබ සත්‍යාලෝකයේ ලැබුවායින් පසු දුක් පීඩා හා සමග මහා සටනක යෙදෙමින් ස්ථීරව සිටි ඒ මුල් කාලය සිහි කරන්න. නින්දා සහ පීඩා නිසා ඔබ උපහාසයට ලක් කරනු ලැබුවා පමණක් නොව, එසේ ලක් කරනු ලැබුවන් සමග හවුල්කාරයෝද වූවහුය. ඔබ සිරකරුවන්ව සිටි අයගේ දුක් වේදනාවලට සහභාගී වූවා පමණක් නොව, වඩා විශිෂ්ට දිරා නොයන වස්තුවක් ඔබට ඇති බව දැන ඔබේ දීපල කොල්ල කෑම ප්‍රීතියෙන් ඉවසා ගත්තහුය. මහත් විපාකයක් ඔබට ඇති බැවින් ඔබේ විශ්වාසය අත් නොහරින්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටුකොට උන්වහන්සේගේ පොරොන්දුව ලැබීමට නම් ඉවසීම ඔබට අවශ්‍යය. සුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත.
එන්නට සිටින තැනන් වහන්සේ පමා නොවී තව මද කලකින් වඩිනසේක. ඉදින් මාගේ දැහැමි සේවකයා ඇදහිල්ලෙන් ජීවත් වේ. එහෙත් ඔහු පසු බටවන්නේ නම් ඔහු ගැන මට සතුටක් නැත.
එසේ වුවද පසුබට වී විනාශවන අයගේ ගණයට අපි අයිති නොවෙමු. විමුක්තිය ගෙන දෙන ඇදහීම අපට ඇත. හෙබ්‍රූ 11 වන පරිච්ඡේදය. ඇදහිල්ල වනාහි බලාපොරොත්තු වන දේ පිළිබඳ සහතිකය වේ. අදෘශ්‍යමාන දේ පිළිබඳ පැහැදීමය. තමන්ගේ ඇදහිල්ල නිසා අපේ මුතුන් මිත්තෝ දෙවියන් වහන්සේට ප්‍රියමනාප වූහ. දෙවියන් වහන්සේගේ වචනෙන් විශ්වය මවනු ලැබූ බව අප තේරුම් ගන්නේ ඇදහිල්ලෙන්ය. මෙසේ දෘශ්‍යමාන දේ අදෘශ්‍යමාන දෙයින් පහළ වූ බව පෙනී යයි. ඇදහිල්ලෙන් ආබෙල් කායින්ට වඩා විශිෂ්ට පූජාවක් දෙවියන් වහන්සේට පුද කළේය. ඔහුගේ පූජා ගැන දෙවියන් වහන්සේ ප්‍රසන්න වූ බැවින් ඇදහිල්ලෙන් ඔහු ධර්මිෂ්ඨයෙකු බවට පත් කරනු ලැබීය. ඔහු දිවංගත වුවද ඇදහිල්ලෙන් දැනුත් කතා කරයි.
ඇදහිල්ලෙන් ඒනොක් මරණය නොවිද ගෙන යනු ලැබීය. දෙවියන් වහන්සේ ඔහු ගෙන ගිය බැවින් ඔහු ජීවතුන් අතර නොවීය. ඔහුගේ තුරන් වීමට පෙර ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රසාදය දිනාගත් බවට සහතිකය ලැබීය.
ඇදහිල්ල නැතිව උන්වහන්සේගේ ප්‍රසාදය දිනා ගැනීමට පුළුවන් කමක් නැත. මන්ද දෙවියන් වහන්සේ වෙත ළඟා වන්නා උන්වහන්සේ ජීවත් වන බවත් උන්වහන්සේ සොයා එන්න වුන්ට ඉෂ්ට විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය. ඇදහිල්ලෙන් නෝවා දැකගත නොහැකි දේ ගැන දෙවියන් වහන්සේ විසින් දන්වනු ලැබ දේව ගරුබියෙන් ඇලලී සිය පවුලේ අය ගලවා ගැනීම සඳහා නැවක් සෑදුවේය. ඒ ඇදහිල්ලෙන් ඔහු ලෝකයාගේ වරද පෙන්වා ඇදහිල්ලෙන් පැමිණෙන දමිටු බවට උරුමක්කාරයෙක් විය. ඇදහිල්ලෙන් ආබ්‍රහම් කැඳවීම ලැබූ කල තමා යන්නේ කොහේදැයි නොදැන තමාට උරුමයක් ලෙස පසුව ලැබෙන්නට යන ස්ථානයකට පිටත්ව යන ලෙස කීකරු වී නික්ම ගියේය. ඇදහිල්ලෙන් ඔහු විදේශකයකු මෙන් දෙවියන් වහන්සේ පොරොන්දු දේශෙහි පදිංචි වී එම පොරොන්දුවට හිමිකාරයන් වූ ඊසාක් සහ ජාකොබ් සමග කූඩාරම්වල වාසය කෙලේය. මන්ද දෙවියන් වහන්සේම සිය සැලැස්මානුව සාදා නිම කළ සවි අත්තිවාරම් ඇති නගරය ගැන ඔහු බලා සිටියේය. ඇදහිල්ලෙන් සාරා පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාස කටයුතු කෙනෙකැයි පිළිගත් නිසා නිසි වයස පසුවද පිළිසිඳ ගැනීමේ ශක්තිය ලැබුවාය. එහෙයින් මල කෙනෙකු වැනි තැනැත්තෙකුගෙන් පවා ගණනින් අහසේ තරු මෙන්ද මුහුදු වෙරළේ අසංඛ්‍ය වැලි ඇට මෙන්ද වූ විශාල පරපුරක් ඇතිවිය. ඇදහිල්ලෙහි පිහිටා සිටි මොවුහු සියල්ලෝම මිය ගියහ. ඔහු පොරොන්දු දේ නොලැබූ නමුත් ඒවා කල්තියා දැක සතුටින් පිළිගෙන මිහිපිට තමන් විදේශීන්ද ආගන්තුකයන්ද බව ප්‍රකාශ කළහ. මෙබඳු දේ ප්‍රකාශ කරන අය තමන්ගේම මව්බිමක් සොයන බව මැනවින් පැහැදිලි කරති. ඔහු තමන් හැරදමා ආ රට ගැනම සිත සිතා සිටියහු නම් පෙරලා එහි යාමට ඔවුන්ට අවස්ථා තිබිනි. එහෙත් ඔහු දැන් වඩා උතුම් රටක් එනම් ස්වර්ගීය රටක් දෙස සිත් යොමු කරති. දෙවියන් වහන්සේ ඔවුන්ගේ දෙවිඳානෝ යයි කියනු ලබනවාට උන්වහන්සේ ලැජ්ජා නොවන්නේ උන්වහන්සේ ඔවුන්ට නුවරක් පිළියෙල කර තිබෙන නිසාය. ආබ්‍රහම් පරීක්ෂා කරනු ලැබූ කල ඔහු ඇදහිල්ලෙන් ඊසාක් පූජා කළේය.
ඔබේ වංශය ඊසාක්ගෙන් පැවතෙන්නේය
යන දේව පොරොන්දුව ආබ්‍රහම් සතුටින් පිළිගත් නමුත් සිය ඒක ජාතක පුත්‍රයා පූජා කිරීමට සූදානම්ව සිටියේය. මලවුන් උත්ථාන කිරීමට වුවද දෙවියන් වහන්සේට හැකි බව ඔහු සිතටගෙන එක් විදියකට කියතොත් ඔහු ඊසාක් මරණයෙන් නැවත ලබා ගත්තේය. ඇදහිල්ලෙන් ඊසාක් එන්නට ඇති දේ පිළිබඳව ජාකොබ්ට සහ ඒසව්ට ආශිර්වාද කළේය. සිය මරණ මොහොතේදී ජාකොබ් ඇදහිල්ලෙන් ජෝසෙප්ගේ පුතුන්ගෙන් එක් එක් කෙනාට ආශිර්වාද කොට සිය සැරයටිය මත හිස නමා නමස්කාර කළේය. ජෝසෙප් තමාගේ අවසානය ලඟ වූ විට ඇදහිල්ලෙන් ඊශ්‍රායෙල් පුත්‍රයන්ගේ නික්ම යාම සඳහන් කොට තමාගේ භූමදානය ගැන විධිවිධාන සැලසීය. මෝසෙස් උපන් කල ඔහුගේ දෙමව්පියෝ ඔහු සුන්දර දරුවෙකු බව දැක රාජාඥාවට බිය නොවී ඇදහිල්ලෙන් ඔහු තුන් මසක් සංගවා ගත්තෝය. මෝසෙස් වැඩුණු පසු පාරාවු රජුගේ දීනියන්ගේ පුත්‍රයායි කියනු ලැබීම ඔහු ඇදහිල්ලෙන් ප්‍රතික්ෂේප කළේය. ඔහු කලකට පස්කම් සැප විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟ හා සමග දුක් විඳීම තෝරා ගත්තේය. මන්ද මතු එන්නට තිබෙන ඉෂ්ට විපාකය හිතගත් බැවින් මිසරයේ යස ඉසුරු වලට වඩා විමුක්තිදායකයාණන් නමින් එන අවමානය මහත් සම්පතකැයි ඔහු සිතීය. ඇදහිල්ලෙන් ඔහු රාජ උදහසට බිය නොවී මිසරය අත්හැර ගියේය. අදෘශ්‍යමාන දෙවියන් වහන්සේ දෙනිතින් දකින්නාක් මෙන් ඔහු ස්ථීරව සිටියේය. මාර දූතයා ඔවුන්ගේ කුළුඳුලන් විනාශ නොකරන පිණිස ඔහු පාස්කුව හා ලේ ඉසීමද ඇදහිල්ලෙන් පැවැත්විය. ඇදහිල්ලෙන් ඔහු රතු මුහුද මැදින් වියලි බිමක මෙන් ගමන් කළෝය. එසේ යාමට කළ ප්‍රයත්නයේදී මිසරවරු දියේ ගිලී මලෝය. සත් දිනක් ජෙරිකෝවේ පවුරු වටා ගමන් කළ පසු ඔවුන්ගේ ඇදහිල්ලෙන් ඒ පවුරු බිඳ වැටුණේය. ගණිකාවක වූ රාහබ් ඇදහිල්ලෙන් චරපුරුෂයන් හොඳ සිතින් පිළිගත් බැවින් අකීකරු වූවන් සමග විනාශ නොවී ඉතිරි වූවාය. තවදුරටත් කීම අවශ්‍යද? ගිඩියොන්ද, බාරක්ද, සම්සොන්ද, ජෙප්තාද, දාවිද්ද, සාමුවෙල්ද, දිවසිවරයන්ද ගැන කීමට කල් වේලා නැත. ඔහු ඇදහිල්ලෙන් රාජ්‍යයන් පරාජය කළහ. යුක්තිය ඉටු කළහ. දේව පොරොන්දු ඉටුවනු දුටහ. සිංහයන්ගේ කට වැසූහ. රෞද්‍ර ගිනිජාලා නිවාලූහ. කඩුපතින් නොමලහ. දුබලව සිටි නමුත් ප්‍රබල වූහ. රණබිම්හි ජයකොඩි නැංවූහ. පරසතුරු සේනා නිරපූහ. ස්ත්‍රීහු සිය මලවුන් පුනරුත්ථානයේ නැවත ලැබූහ. තවත් අය වඩා විශිෂ්ට පුනරුත්ථානයක් ලබන පිණිස බේරීමක් නොසොයා මාරක වදවේදනා වින්දහ. තවත් අය අපහාස හා කසපහරවලටද වදබන්ධන සහ හිර අඩස්සිවීමටද මූණ පෑහ. ඔහු ගල්පහර ලැබූහ. කියතින් දෙකඩ ඉරණු ලැබූහ. කඩුවෙන් මරණු ලැබූහ. ඔහු අනාථව දුක්පීඩා විඳිමින් බැටලු හම් හා එලු හම් ඇඳ ඔබ මොබ ගියහ. එවැන්නන් දැරීමට මේ ලෝකය වටින්නේ නැත. ඔහු මරු කතරෙහි හා කඳු කරවලද ගුහාවලද බිම් ගෙවලද ගැවසුනහ. මොහු සියල්ලෝම ඇදහිල්ල ගැන පැසසුම් ලැබූ නමුත් පොරොන්දු නොලදහ. එසේ වූයේ දෙවියන් වහන්සේ අප ගැන සලකා ඔවුන් පරිපූර්ණත්වය ලැබිය යුත්තේ අප හා සමග පමණකැයි යන වඩා හොඳ සැලැස්මක් කල්තියා පිළියෙල කොට තිබූ හෙයිනි. හෙබ්‍රෙව් 12 පරිච්ඡේදේ. මේසා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වටවී සිටින නිසා සියලු අවහිරද පහසුවෙන් අප වෙලා ගන්නා පාපයන්ද ඉවතලා
ඇදහිල්ලේ කතෘවරයානන්ද එහි පරිපූර්කයානන්ද වන ජේසුස් වහන්සේ දෙසම නිත් යොමා අපට දිවීමට ඇති ධාවනය නොපසුබට වීරයෙන් දුවමු. උන්වහන්සේ තමන් ඉදිරියේ වූ ප්‍රීතියෙන් නිසා කුරුසියේ අවමානය නොතකා එහි වදවිඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන්ගත් සේක.
ඒ නිසා ඔබ අධෛර්යව විඩාවට පත් නොවන පිණිස තමාට විරුද්ධව නැගී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනන් වහන්සේ ගැන සිතා බලන්න. පාපයට විරුද්ධව කරන සටනෙහිදී ඔබ තවම ලේ වගුරුවන තැනට පත්වී නැත. දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහුද?
මාගේ පුත්‍රය, ස්වාමීන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න. උන්වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න. මන්ද ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන අය උන්වහන්සේ හික්මවන සේක. පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන්වහන්සේ දඬුවම් කරන සේක.
ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න. දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද්ද? හැම දරුවෙකුම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නම් ඔබ පුත්‍රයන් නොව අවජාතක දරුවෝය. තවද අප හික්ම වූ මෙලොව පියවරුන්ට අපි ගරු බුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ලෝකෝත්තර පියාණන් වහන්සේට අවනතව ජීවත් විය යුතු නොවේද? අපේ මෙලොව පියවරු තමන්ට හරියයි පෙනෙනු ලෙස මද කලකට අපට දඬුවම් කළහ. එහෙත් උන්වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස අපේ යහපත සඳහා දඬුවම් කරන සේක. දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ. එහෙත් එයින් හික්මුණු අයට පසුව දැහැමි සාමකාමී ජීවිතයක ඵල අත්වේ. එබැවින් පහතට වැටී ඇති අද්ද දුබල ධනහිස්ත ශක්තිමත් කරගන්න. කොරකකුල් අබලන් නොවී සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න. සියල්ලන් සමග සාමදානයෙන් ඉන්න. සුද්ධකමින් තොරව කිසිවෙකු ස්වාමින් වහන්සේ නොදක්නා බැවින් ශුද්ධකම සොයා යන්න. කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙසද කිසිවෙකු විස පැලෑටියක් මෙන් නැගී මුළු ජනතාවට විස නොකවන ලෙසද දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණූ ඒසව් වැනි ලෞකික කෙනෙකු හෝ නොවන ලෙසද පරිස්සම් වන්න. පසුව ඔහු ඒ ආශිර්වාදය යලි උරුම කර ගැනීමට කැමැති වුවද ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහුය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබා ගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිනි. ඔබ පැමිණ සිටින්නේ ඊශ්‍රායෙල් ජනතාව මෙන් කළුවර, ඝන අන්ධකාරය, චණ්ඩ මාරුතය, හොරණෑ ශබ්දය, දේව හඬ යන මේවා සහිත ස්පර්ශ කළ හැකි ගිනිගත් සීනයි කන්දට නොවේ. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ. මන්ද
මුර්ගේ කුවෝද කන්දෙහි ගෑවුනොත් ඌට ගල් ගසා මැරිය යුතුය.
ඊකි අන ඔවුන්ට දැරිය නොහැකි විය. ඒ දර්ශනය කෙතරම් බියකරු වීදයත් මම බියෙන් වෙවුලමි, මෝසෙස් කීය.
ඒත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට, ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමටය. කෝටි සංඛ්‍යාත දේවදූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමටය.
සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුල් පුරවැසියන්ගේ සභාවටය, සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතටය, සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතටය, නව ගිවිසුමක මැදහත් කාර්යයන්න් වූ ජේසුස් වහන්සේ වෙතටය. උන්වහන්සේ වැගුරු ලේ ආබෙල්ට වඩා උතුම් ලෙස කතා කරයි. එසේනම් කතා කරන තැනන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද මිහිපිට අනුශාසනා කළ තැනන් වහන්සේ එපා කළ විට ඔවුහු නොගැලවුණෝ නම් ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනන් වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කෙසේ ගැලවෙමුද? උන්වහන්සේගේ ශබ්දය ඒ කාලයේදී පොළොව කම්පා කළේය. එහෙත් දැන් උන්වහන්සේ
මම පොළොව පමණක් නොව ස්වර්ගයත් තව වරක් කම්පා කරවන්නෙමි.
ඊ පොරොන්දු වී තිබේ. තව වරක්ය කීමෙන් අදහස් කරන්නේ නොසෙල්වෙන දේ පවත්නා පිණිස සෙලවෙන දේ, එනම් මවන ලද සියල්ල පහවන බවය. එහෙයින් නොසෙල් විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු. මන්ද අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි. හෙබ්‍රෙව් 13 වන පරිච්ඡේදය. සහෝදරයන් ලෙස එකිනෙකාට නොකඩව ප්‍රේම කරන්න, ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදනුවත්වම දේවදූතයන්ට සත්කාර කළහ. සිරගෙහි සිටින අය සමග ඔබත් සිටිනවා යයි සිතා ඔවුන් සිහි කරන්න. ඔබටත් ශරීරයක් ඇති බැවින් දුක් පීඩා විඳින්නන් සිහි කරන්න. විවාහය සියල්ලන් අතර ගෞරවණීයවද, විවාහ බැම්ම නොකැලැල්වද පවතිවා. මන්ද අවකල් ක්‍රියා කරන්නන්ද, කාම මිත්‍යාචාරිකයන්ද දේව විනිශ්චයට ලක්වනු ඇත. ලත්පමණින් සතුටුවන්න, වස්තු තණ්හාවෙන් තොරව ඉන්න. මන්ද
මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අයුරකින් නුඹ අත් නොහරිමි.
ඊ දෙවියන් වහන්සේම වදාරා තිබේ, මෙසේ ස්වාමින් වහන්සේ මාගේ සරණයේය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයිද කියා ධෛර්ය සම්පන්නව කීමට අපට පිළිවන. දෙවියන් වහන්සේගේ පණිවුඩය ඔබ වෙත ගෙනා ඔබගේ නායකයන් සිහි කරන්න. ඔවුන් ජීවිතාන්තය දක්වා සේවය කළ හැටි බලා ඔවුන්ගේ ඇදහිල්ල අනුගමනය කරන්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයේත් අදත් සැමදාත් ඒකාකාරමය. නානා ප්‍රකාර අමුතු ඉගැන්වීම් සොයා ගොස් මුලා නොවන්න. ආහාර පිළිබඳ නීති රීතිවලින් නොව දේව වරප්‍රසාදයෙන් සිත් ශක්තිමත් කර ගැනීම යහපති. ඒ නීති රීතිවලින් කිසිවෙකුට යහපතක් නොවීය. අපට පූජාසනයක් ඇත. පූජා මණ්ඩපයෙහි සේවය කරන්නන්ට එයින් වළඳන්ට අවසර නැත. මන්ද නායක පූජකයා විසින් පාප පූජාවක් සඳහා සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන ගිය පසු ඒ සතුන්ගේ මලසිරුරු කඳවුරෙන් පිටතදී පුළුස්සා දමනු ලැබේ. එහෙත් ජේසුස් වහන්සේද තමන් ලේන් සෙනඟ පවිත්‍ර කරන පිණිස වාසල් දුරින් පිටතදී වදවින්දේ ඒ නිසාය. ඒ නිසා උන්වහන්සේ දරූ නින්දාව උසුලාගෙන අපිත් කඳවුරෙන් පිටත උන්වහන්සේ වෙත යමු. සදාතන නුවරක් මිහිපිට අපට නැත. අප සොයන්නේ මතු පැමිණෙන්නට තිබෙන නුවරය. එබැවින් ජේසුස් වහන්සේ මගින් දෙවියන් වහන්සේට අපේ පැසසුම් පූජාව නොකඩව පුද කරමු. උන්වහන්සේගේ නාමයට අපේ මුවින්ම පැසසුම් දෙමු. යහපත කිරීමටද ඔබ සතු දෙය අනුන් සමග බෙදා හදා ගැනීමටද අමතක නොකරන්න. එවැනි පූජාවලට දෙවියන් වහන්සේ ප්‍රසන්න වනසේක. ඔබේ නායකයන්ට කීකරු වී යටත්වන්න. වගකිව යුත්තන් මෙන් ඔවුහු ඔබගේ යහපත තකා නිරතුරු වෙහෙසිති. එසේ කිරීම ඔවුන්ට බරක් නොව ප්‍රීතියක් වීමට සලසන්න. එය බරක් වුවහොත් ඔබට යහපතක් සිදු නොවේ. අප ගැන යාඥා කරන්න. සියල්ලේදී යහපත කිරීම අපේ අරමුණ බැවින් හෘදේ සාක්ෂියක් ඇති බව අපට සහතිකය. නොපමාව මා ඔබ වෙත නැවත එන පිණිස වඩාත් උනන්දු ලෙස යාඥා කරන මෙන් ඉල්ලමි. සදාතන ගිවිසුමේ ලේ කරන කොටගෙන බැටළුවන්ගේ මහා එඬේරානන් වන අප ජේසුස් ස්වාමීන් වහන්සේ මළවුන් කෙරෙන් උත්ථාන කළ සාමදානී දෙවියන් වහන්සේ ඔබ උන්වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක්වා. තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේ අප තුල ඉටු කරන සේක්වා. උන්වහන්සේට සදහටම මහිමය වේවා. ආමෙන්. සහෝදරවරුනි, මේ අවවාදාත්මක පණිවුඩය ඉවසිල්ලෙන් අසනමෙන් ඉල්ලමි. මා මෙය ලියා ඇත්තේ ලුහුඬින්ය. අපේ සහෝදර තිමෝතියස් නිදහස් කරනු ලැබූ බව දන්වනු කැමැත්තෙමි. ඔහු පමා නොවි ආවොත් මම ඔහු සමග ඔබ බලන්නට එන්නෙමි. ඔබගේ සියලු නායකයන් ඇතුළු දෙවියන් වහන්සේගේ සියලු ජනතාවට මා වෙනුවෙන් ආචාර කරන්න. ඉතාලියේ හිතමිතුරු ඔබට සුබපතති. දේව කරුණාව ඔබ සියල්ලන් සමග වේවා.